ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එහෙමනම් අදත් අපි සූදානම් ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයෙන් මේ වෙනකොට ලෝකයේ පුරා තියෙන උණුසුම් තත්ත්වෙත් පිළිබඳව කෙටි සමාලෝචනයක් දෙන්න. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්. සමස්ත ලෝකීයම අවධානය ඇමරිකාව වෙත යොමු වෙලා තියෙන නිසා අපි ඇමරිකාවේ සිදුවෙලා තියෙන තත්වයෙන්ම සාකච්ඡාව ආරම්භ කරමු. අවසාන වතාවට අපි කතාබහ වෙමින් තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලය අතහැරීමට තියෙන අකමැත්ත සහ ඔහු තවදුරටත් බලය රැඳී සිටීම සඳහා ගත්තා වූ විවිධ උත්සාහ පිළිබඳව. ඔහු නීතිමය ක්‍රියාමාර්ග පවා අරගත්තා. ඒ සම්බන්ධව යම් යම් නඩු තීන්දු පවා ලැබුණා. අවසාන වශයෙන් අපි ඔබට ප්‍රකාශ කළේ ජනවාරි මාසයේ 20 වෙනිදා තමයි නව ජනාධිපතිවරයා විදිහට ජෝ බයිඩන් දිවුරුම් දීමට නියමිත කියලා. ඉතින් පෙරේද දවස ටිකක් සුවිශේෂී. 6 වෙනිදා, ජනවාරි මාසයේ 6 වෙනිදා, සමස්ත ප්‍රතිඵලයම නිල වශයෙන් නිවේදනයට පත් කරලා නව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය කොංග්‍රසයෙන් තහවුරු කිරීමක් සිදුවෙන්නට නියමිත වෙලා තිබුණේ ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව ජනවාරි මාසයේ 6 වෙනිදා. අමල, අපි දකිනවා මේ වෙනකොට විශාල කලබගෑනියක් ඇති වුණා, ජනතා විරෝධයක් ඇති වුණා, ට්‍රම්ප්ගේ පාර්ශ්වයේ පුද්ගලීන් යම් උද්ඝෝෂණවල නියුක්ත වුණා. කෙසේ හෝ මේ වෙනකොට දැන් කොංග්‍රසයෙන් නිල නිවේදනයක් නිකුත් කළාම ආරයි. අපි මේ සිදුවීම් සමුදාය පිළිබඳව සමාලෝචනයකෙදිමු. ට්‍රම්ප්ගේ උත්සාහය උනේ මොකක්ද? ඇති වුණු කලබගෑනි කොයි ආකාරයෙන්ද නිමාවට පත් උනේ? පුද්ගල මරණ පවාහිදී සිදු වුණා. අවසාන වශයෙන් කොංග්‍රසයේ නිල නිවේදනයත් අපි සමාලෝචනයට ලක් කරමු. අමල් මුලින්ම.
ඔව්, දිලුචි, ඇමරිකාවේ ඉහළ සහ පහළ මන්ත්‍රණ සභා දෙක නිල වශයෙන් මේ ඡන්ද ක්‍රියාදාමයේ අවසාන පියවර. නිල වශයෙන් ජෝ බයිඩන් ජනාධිපති හැටියටත්, කමලා හැරිස් උපජනාධිපති හැටියටත් මේ තහවුරු කිරීමේ කටයුත්ත කරන්න පය කිහිපයකට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ දවල මන්දිරයේ ඉදිරියේ විශාල රැලියක් ආමන්ත්‍රණය කළා. මේ රැලියට සහභාගී වුණේ ඔහුට ප්‍රබලව සහයෝගය දක්වන පිරිස්. ඉතින් මේ පිරිස් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා කොංග්‍රස් සභාව, එහෙම නැත්නම් ඉහළ සහ පහළ මන්ත්‍රණ සභාව දෙක රැස්වෙන ඒ කැපිටල් ගොඩනැගිල්ලට ගිහිල්ලා ඒ ගොඩනැගිල්ලේ මැතිවරණය තහවුරු කිරීමේ ඒ කටයුත්ත සිද්ධ වෙන අවස්ථාවේදී යම්කිසි උද්ඝෝෂණයක් කරන්නටයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ව උසිගැන්වීමක් කළා. මේ උසිගැන්වීමේ ප්‍රතිඵලයක් හැටියට දහස් ගණනක විරෝධතාකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදිලා එහි පොලිස් නිලධාරීන් සමග ගැටිලා ඔවුන් බලහත්කාරයෙන්ම මේ පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළටම ගියා. ඉතින් මේ ආකාරයෙන් ඇමරිකාවේ පාර්ලිමේන්තුව විරෝධතාකරුවන්ගේ කණ්ඩායමක් විසින් මේ විදිහට අත්පත් කරගත්ත අවස්ථාවක් පහුගිය සතක දෙකේදීම ඇමරිකාවේ වාර්තා වෙලා තිබුණේ නැහැ. 1814ට පස්සේ ප්‍රථම වතාවට තමයි මේ විදිහට බලහත්කාරයෙන් පිරිසක් ඇමරිකාවේ පාර්ලිමේන්තුවට ඇතුළත් වෙලා මේ විදිහට ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වෙන ආකාරයට කටයුතු කළේ. පය හතරකට පසුව තමයි පොලිසියට හඳුනු ගෑස් පහර එල්ල කිරීමෙන් අනතුරුව ඔවුන්ව මෙම ස්ථානයෙන් ඉවත් කරගන්නට හැකි වුණා. මේ ක්‍රියාවල තුළදී 4 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරලා තිබුණා. එක කාන්තාවක් වෙඩිවැදීමකින් මිය ගිහිලා තිබුණා. තවත් 3 දෙනෙක් මිය ගිහිලා තිබුණා. ඒ ඔවුන් ඇත්තටම මිය ගියේ පහර කෑමට ලක්වීම නිසාද, එහෙමත් නැත්නම් වෙන හේතුවක් නිසාද කියන තාමත් හරියටම අනාවරණය කරගෙන නැහැ. නමුත් ඒ එක්කම දහස් ගණනක පිරිසක් මේ වෙනකොට වොෂින්ටන් DC ප්‍රදේශයේ අදිරි නීතිය ප්‍රකාශයට පත් කළා. ඔවුන්ව දැන් විසුර ඇරලා තියෙනවා. නමුත් 50කට අධික පිරිසක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. සියවස් දෙකකට පස්සේ ප්‍රථම වතාවට ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට කෙලින්ම අභියෝග කරපු අවස්ථාවක් හැටියට මේක ඇතරම ඩෙමොක්‍රටික් පක්ෂයත් රිපබ්ලිකන් පක්ෂයත් දෙකම එකතු වෙලා මේ ප්‍රහාරය බොහෝ දැඩි ලෙස විවේචනයට ලක් කළා තියෙනවා.
අමල්, අපි එතනදී කොංග්‍රසයේ නිල නිවේදනය පිළිබඳවත් පුංචි හඳින්වීමක් සිදු කරමුද? මේ අලුත් ජනාධිපති විදිහට ජෝ බයිඩන්ගේ පත්වීම සම්බන්ධව ඔවුන් නිකුත් කරපු ප්‍රකාශය.
ඔව්, දිලුක්ෂි, මෙතනදී මේ ඡන්ද ක්‍රියාදාමය නිල වශයෙන් අවසන් කරලා මේ ප්‍රකාශය කළේ මයික් පෙන්ස් උපජනාධිපතිවරයා. ඔහු නිල වශයෙන් දැන් ප්‍රකාශයට පත් කළ තියෙනවා ජෝ බයිඩන් සහ කමලා හැරිස් ජනාධිපති සහ උපජනාධිපති හැටියට නිල වශයෙන් තේරීපත් වුණා. ඔවුන් ජනවාරි මාසේ 20 වෙනිදා ඒ නියමිත ආකාරයට තමන්ගේ තනතුරේ දිවුරුම ලබාගෙන ඉදිරි අවුරුදු 4 දී ඇමරිකාවට නායකත්වය ලබා දෙනවයි කියලා. කොංග්‍රසේ මේ ප්‍රකාශ කිරීමත් එක්කල ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම වතාවට තමන් දෙවෙනි වතාවට ජනාධිපති නොවන බවට පිළිගත්තා. මෙතනදී ඔහු කියා සිටියා ජනවාරි 20 වෙනිදාට අලුත් ජනාධිපතිවරයෙක් පත්වෙනවත් එක්කම බලය තමන්ගේ පාලනයෙන් ජෝ බයිඩන්ගේ පාලනයට බාරදීමට ඔහු කටයුතු කරනවා. නමුත් තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මැතිවරණයේ ප්‍රතිඵලය පිළිගන්නේ නැහැ කියන කාරණාවත් ඔහු අවධාරණය කරා. ඉතින් මේක ඉතාම සුවිශේෂී අවස්ථාවක්. ඇමරිකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ විදිහට ජනාධිපතිවරයෙක් තමන් පරාජයට පත් වුණාට පස්සේ ඒ පරාජය පිළිගන්න අකමැති වීම. එපමණක් නෙවෙයි දිලිදුක්ෂේ, මෙතනදී ඔහු දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කියන්නට උත්සාහ කරා තමන්ගේ ජයග්‍රහණය ජෝ බයිඩන් හොරකම් කරා නැත්නම් උදුරගත්තයි කියලා. ඉතින් මේ වෙනකොට ප්‍රධාන ධාරාවේ සමාජ මාධ්‍ය ජාලා ඩොනල්ඩ් ට්‍රම්ප් තහනම් කළා තියෙනවා. ට්විටර් ආයතනය ඔහුව පැය 12කට තහනම් කළා තියෙනවා. ෆේස්බුක්, ඉන්ස්ටාග්‍රෑම් කියන ඒ සමාජ මාධ්‍ය ජාලා මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අකවුන්ට්ස් අත්හිටවලා තියෙනවා. සමාජ මාධ්‍ය ජාල ප්‍රකාශ කළා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජනතාව කුලප්පු කරන ආකාරය ප්‍රකාශ කරන, කුපිත කරන ප්‍රකාශ කරන සහ අසත්‍ය දේවල් වපුරනවා කියන චෝදනා මත තමයි මේ ඔහුගේ සමාජ ජාල මාධ්‍ය දිනු මේ වෙනකොට අත්හිටවලා තියෙන්නේ.
අපේ මීළඟ අවධානය යොමු වන්නේ සමස්ත ලෝකයේම මේ සතිය තුළදී තවත් විශේෂිත අවධානයට ලක්වුණු කාරණාවක් පිළිබඳව. ඒ තමයි ඔස්ට්‍රේලියානු ජාතික විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් සම්බන්ධව වන ලෝකයේම තියෙන අවධානය. ඒකට හේතුව විදිහට අපිට වාර්තා වන්නේ ජුලියන් අසාන්ජ් මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ සිරදඬුවම් විඳිමින් සිටින්නේ. ඔහු ඊට කලින් හිටියේ බ්‍රිතාන්‍යයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේදී දේශපාලන රැකවරණ ලැබමින් එහි රැඳී සිටියා වසර 7ක විතර කාලයක්. ඒ කාලය තුළදී ඔහු දේශපාලන රැකවරණ ලබන පුද්ගලයෙකු විසින් පිළිපැදිය යුතු ඒ නීතිමාලාවන් කඩකිරීම හේතුවෙන් එය පාදක කරගෙන ඔහු අත්අඩංගුවට පත් වුණා. ඊට පස්සේ ඔහුට ඇප ලබා දෙන්න කියලා ඔහු ඇපලක් ඉදිරිපත් කළා තිබුණා. මේ ඇපලේ නඩු තීන්දුව ලැබුණා. ඒ සම්බන්ධව තමයි ලෝකයේ අවධානය යොමු වෙලා තිබුණේ. අපි කැමති යමල් මේ සම්බන්ධව ඒ නීති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ තිබුණු කරුණු සහ සාක්ෂි මොනවද කියලා ඔහුගේ මේ ඇප ඉල්ලීම සම්බන්ධව වන තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී.
විලුක්ෂි, මේ පෞගිය සතියේදී ඇමරිකාව බ්‍රිතාන්‍ය උසාවියෙන් ඉල්ලීමක් කරා ජුලියන් අසාන්ජ්ව උදර්පන නීති යටතේ ඇමරිකාවට ලබා දෙන්න කියලා. මෙහිදී ඇමරිකාව කියා සිටින්නේ ජුලියන් අසාන්ජ්ට විරුද්ධව චෝදනා 18ක් මේ වෙනකොට දුරු කළ තියෙනවායි කියලා. ඒ චෝදනා වෙන්නේ 2010 වර්ෂයේදී විකිලීක්ස් ආයතනය විසින් ලක්ෂ 5කට අධික රහස්‍ය තොරතුරු පිළිකිරීම සම්බන්ධයෙන්. මේ රහස්‍ය තොරතුරු අෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ සම්බන්ධව තිබුණා. නමුත් ඊට අමතරව අනෙකුත් රටවල ඇමරිකාගේ ක්‍රියාකලාපේ සම්බන්ධයෙන් මේ විශාල රහස් ප්‍රමාණයක් ජුලියන් අසාන්ජ් 2010 වර්ෂයේදී පිළි කළ තිබුණා. මේ රහස්‍ය තොරතුරු හෙළිකිරීමේ චෝදනාව මත ජුලියන් අසාන්ජ්ට නඩු පවරලා ඔහුව උසාවිය ඉදිරියට පමුණවන්නට ඕනේ කියන කාරණාව මත තමයි ඇමරිකාව බ්‍රිතාන්‍ය අධිකරණයෙන් ඉල්ලීමක් කරේ ඔහුව ඇමරිකාවට ලබා දෙන්න කියලා. නමුත් බ්‍රිතාන්‍ය උසාවිය ඒක ප්‍රතික්ෂේප කරා. ඒක ප්‍රතික්ෂේප කරන්න හේතු වුණේ උසාවිය කියා සිටියා ජුලියන් අසාන්ජ් තමන්ගේ ජීවිතයට හානි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔහු ඇමරිකාවට ගියොත් ඇමරිකාවේදී ඔහු සියදිවි හානි කරගත්තොත් එවැන්නක් වැළැක්වීම සඳහා ඇමරිකාව නිසි පියවර ගනී කියලා බ්‍රිතාන්‍ය අධිකරණයට සෑහීමකට පත් වෙන්න බැහැ කියලා. ඒ අනුව තමයි මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරේ. උදර්පන නීති යටතේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවත් එක්කම ජුලියන් අසාන්ජ් ඉල්ලීමක් කරා උසාවියෙන් තමන්ට අප ලබා දෙන්නට කියලා. ඔහු මේ වෙනකොට වසරක හිරදඬුවමක් විඳින්න ඉන්නවා බ්‍රිතාන්‍යයේ සිරගෙදරක. මීට කලින් අවස්ථාවකදී ඔහුට කෝවිඩ් වසංගතයේ බෝ වෙයි කියන බිය මත ඔහුගේ නීතිඥයන් විසින් ඉල්ලීමක් කරා ඔහුට අප දෙන්න කියලා. නමුත් ඒ අප ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. මෙතනදී උසාවි කියා සිටියා ඔහුට අප ලබා දුන්නොත් ඔහු මීට කලින් අවස්ථාවකදී වගේ නීතියෙන් පැන යන්නට උත්සාහ කරයි. ඒ නිසා තවදුරටත් ඔහු තමන්ගේ හිර දඬුවම විඳිය යුතුයි කියන තීන්දුව බ්‍රිතාන්‍ය උසාවිය ලබා දුන්නා.
ඔව්, මේ වෙනකොට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. ජුලියන් අසාන්ජ්ට ඕනෑම වෙලාවක කිසිදු කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ මව් රටට, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවට පැමිණීමේ නිදහස තියෙනවා කියලා. මොකද අපි දන්නවා මේ වෙනකොට ඕස්ට්‍රේලියාව පුරාමත් විවිධ සමාජ කණ්ඩායම් විසින් යම් විරෝධතා ව්‍යාපාර අරගෙන යනවා. ඒ වගේම රජයෙන් ඉල්ලීම් සිදු කරනවා ජුලියන් අසාන්ජ්ව බේරා ගන්නට, නැවත මව් රටට රැගෙන එන්නට මැදිහත් වෙන්නට කියලා. ඉතින් ඒ ඉල්ලීම් වලට ප්‍රතිචාර විදිහට තමයි අගමැති ස්කොට් මොරිසන් අසාන්ජ්ගේ නඩු තීන්දුව බ්‍රිතාන්‍යයේ ප්‍රකාශයට පත් වුණාට පස්සේ ඒ ප්‍රකාශය සිද්ධ කළේ. අපේ මීළඟ අවධානය අද යොමුවන්නේ කොරෝනා වෛරස තත්ත්වය පිළිබඳව මේ වෙනකොට ලෝපුරාම වාර්තාවන සුවිශේෂී අවස්ථා පිළිබඳවයි. අමල්, මොනවද මේ සතිය වෙනකොට අපිට දකින්නට තියෙන, අහන්නට තියෙන සුවිශේෂී කාරණා?
නිරක්ෂි, මේ වෙනකොට යුරෝපයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය විට කලින් අවස්ථාවලට වඩා බොහොම තදින් තීව්‍ර වෙලා තියෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ දිනකට මරණ 1000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙන තත්ත්වයට පත් වෙලා තිනු. ඒ අනුව මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ ඔවුන්ගේ තුන්වන ලොක්ඩවුන් එක මේ මාසේ අවසාන දිනේ දක්වා ක්‍රියාත්මක කරන්නට තීන්දුව කළා තියෙනවා. ඒ වගේම ෆ්‍රාන්සය සහ ජර්මනිය ඔවුන්ගේ තුන්වැනි ලොක්ඩවුන් එක දැන් ආරම්භ කළා තියෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ යුරෝපය පුරාම කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමේ වේගය උත්සන්න වීමයි. නමුත් අපි බැලුවොත් අසල්වාසි ඉන්දියාව වගේ දිහා බලපුවාම ඉන්දියාවේ යම්තරම් දුරකට මේ රෝගය පැතිරීමේ වේගය අඩු වෙච්ච බවක් වාර්තා වෙලා තියෙනවා. ඒ මරණ සංඛ්‍යාවේ වේගය සෑහෙන අඩු වෙලා තියෙනවා. නමුත් සමස්තයක් හැටියට මුළු ලෝකයෙන් බැලුවොත් මේ වෙනකොට දැන් මරණ 118 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම ආසාදිතයන්ගේ සංඛ්‍යාව බිලියන 87ක් අවිබවා ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම මේ වෙනකොට යුරෝපයේ එන්නත ලබා දීමේ කටයුත්ත බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙලා මේ වෙනකොට සියලුම යුරෝප රටවල ඒ එන්නත ලබා දීමේ කටයුත්ත දැන් ඔවුන් ඉක්මන් කළා තියෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ රෝගයේ පැතිර යාම වින්දට වඩා සීඝ්‍රයෙන් සිද්ධ වෙන නිසා.
ඔව්, ඕස්ට්‍රේලියාවේ මේ එන්නත් කරන වැඩසටහන ඉක්මන් කරන්නට රජය කටයුතු කරා. අපි ඒ සම්බන්ධව වන තොරතුරු අද වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයනුත් කාලීන විශේෂාංගයනුත් මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙන්නේ. මාර්තු මාසයේ අගදී පටන් ගන්නට හිටිය මේ වැඩසටහන මාර්තු මාසයේ මුලට රැගෙන එනට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වෙනකොට තීරණය කළ තියෙනවා. ෆ්‍රන්ට්ලයින් වර්කර්ස්ලා එසේ ප්‍රමතිනම් ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ මුල සිට මේ එන්නත් කරන වැඩසටහන ආරම්භ කිරීමටත්, ඉන් අනතුරුව මහජනතාවට මේක මාර්තු මාසයේ අගදිත් ලබා දීමට රජය තීන්දුව තීරණ අරගෙන තියෙනවා මේ වෙනකොට. ඊට අමතරව තවත් අලුතින්ම අපිට වාර්තා වන කාරණාව තමයි පෙබරවාරි මාසයේ අග වෙනකොට මේ එන්නත් ඔස්ට්‍රේලියාවට ලඟා වීමට නියමිතයි කියලා. අපි මේ මීට කලිනුත් සාකච්ඡා කළා, ඔබට මතක ඇති මේ කොරෝනා වෛරසයේ මූල ආරම්භය සිදු වුණේ කොහෙද කියලා යම් පරීක්ෂණයක් කළා, එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නට ඕනි කියලා ඔස්ට්‍රේලියාව යම් නිවේදනයක් නිකුත් කළා. මේ නිවේදනයත් සමගින්ම ඔස්ට්‍රේලියාවත් චීනයත් අතර යම් යම් නොහොඳ නෝක්කාඩු ඇති වුණා. දැන් මේ වෙනකොට ඒවා දුරදිග ගිහිල්ලා ඔස්ට්‍රේලියාවෙන් චීනය මේ වෙනකොට ආනයනය කරමින් තිබුණ යම් භාණ්ඩ මේ වෙනකොට ආනයනය කිරීම නවත්වලා තියෙනවා. විශේෂයෙන්ම ලී, පොකිරිස්සන්, එතකොට වයින්, කපු මේ වගේ නිෂ්පාදන ද්‍රව්‍ය මේ වෙනකොට මිලදී ගැනීම අත්හිටුවන්නට චීනය කටයුතු කළ තියෙනවා. මොකද මේ ප්‍රකාශයත් එක්ක චීනය දැඩි ලෙසින් කෝපයට පත් වුණා. නමුත් යම් වැඩසටහනක් ආරම්භ වුණා කියලා අපි ඔබට මීට කලින් නිවේදනය කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යම් කණ්ඩායමක් චීනයට යවන්නට නියමිතයි කියලා මේකේ ඇත්ත නැත්ත දැනගැනීම සඳහා යම් පරීක්ෂණයක් සිදු කිරීම උදෙසා. දැන් අමල් අපිට වාර්තා වෙනවා මේ පරීක්ෂණ කණ්ඩායමට හුබේයි ප්‍රාන්තයේ වූහාන් නගරයට ඇතුල්වන්නට චීනය තාමත් ඉඩ ලබා දීලා නැහැ කියලා. මේකට හේතුව විදිහට මොකක්ද චීනයේ පාර්ශ්වයෙන් කියන්නේ? එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාර මොනවද? අපි කැමැති අලුත්ම තොරතුරු ඔබෙන් දැනගන්න.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළ තිබුණ ඔවුන්ගේ දස දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් චීනයට යවලා කොරෝනා වෛරසයේ ආරම්භය සුලබුල සොයා බැලීමට පියවර ගන්නවායි කියලා. මෙතනදී චීනය මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ මඩුල්ලට රටතුළට පැමිණීමට අවසර දීලා තිබුණයි කියලත් වාර්තා වුණා. නමුත් මේක එක පාරට හදිසියම වෙනස් වෙලා තියෙනවා. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම චීනයට යාමට ඔන්නමෙන තියෙද්දි සමහර අවස්ථාවලදී මේ සමාජිකයන් ගුවන් යානාවලට නැගලා චීනයට ළඟා වෙන අවස්ථාවේදී චීනය ප්‍රකාශ කළා තියෙනවා ඔවුන්ට රට තුළට ඇතුල් වීමට ඉඩ දෙන්න බැරියයි කියලා. චීනයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා තියෙන මේකට හේතුව මේක වීසා ප්‍රශ්නයක් නෙමෙයි, මේ වෛරසයේ සුලමුල සොයා බැලීම ඒක ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ගැන තවත් සලකා බැලිය යුතුයි කියලා. මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ප්‍රකාශ කළා තියෙනවා ඔහු ඉතාමත්ම කනස්සලට පත් වෙනයි කියලා. මේ විදිහට චීනය තමන් ලබා දුන් අවසරය අවසාන මොහොතේ මේ විදිහට ඉවත් කර ගැනීම ඒක ඉතාමත් කමගාට වෙනවායි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දස දෙනෙකුගේ විශේෂඥ මඩුල්ලක් ලැහැස්ති කරලා ඔවුන්ව බේජිං නුවරට මුලින් යැව්වේ. බේජිං නුවර ඉඳලා ඔවුන්ට යන්න නියමිතව තිබුණා පූබේ ප්‍රාන්තය. මේ පූබේ ප්‍රාන්තයේ අගනුවර තමයි වුහාන් නගරය. වුහාන් නගරයෙන් තමයි මේක 2019 දෙසැම්බර් මාසේ අවසාන භාගයේදී වෛරසය පටන් ගත්තයි කියලා කිව්වා. නමුත් දැන් ඒ සොයා බැලීම කිරීමට පිටිච්ච ඒ ස්වාධීන කණ්ඩායමට පිටිච්ච මුලින් ලබා දීලා තිබුණ අවකාශය දැන් චීනයේ ඉවත් කරගෙන තියෙනවා.
අමල් අපි එමනම් සූතිවන්ත වෙනවා මේ සතිය පුරාම ලෝකයේ තියෙන සුවිශේෂීම ප්‍රධානතම කාරණාව සම්බන්ධව තොරතුරු විමර්ශනයට මෙවරත් ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය සමගින් සම්බන්ධ වීම පිළිබඳව. බොහොම සූති අයිබෝවන්, අපි ලබන සතිය සිකුරාදා නැවතත් හමුවෙමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.